දසක් මම මේ අර කරණීයමෙත් සූත්‍රය ගැන විස්තරයක් කියලා දුන්නා. ඒ විස්තරේම අදත් කරන්නයි කියලා. ඉතින් මේ එදා අහපු අයට අපි ඒකට සම්බන්ධ වෙච්ච අයට තවදුරටත් තමන්ගේ දැනුම දිනු කරගන්න පුළුවන් වෙන්න මොනවා හරි ප්‍රශ්නයක් එහෙම තිබුණොත් එහෙම මේ අහුවට එහෙම කමක් නැහැ. ඉතින් මාත් දන්න විදිහින් ඒකට උත්තර දෙන්න මට පුළුවන්. අපි කාටත් මතක තියෙනවා කරණීය මෙත් සූත්‍රයේ ඕනෑම කෙනෙකුට මම හිතන්නේ ත්‍රිපිටක ධර්මයේ බොහෝම අපේ ජීවිතවලට හුඟක් හැම වෙලාවෙම සම්බන්ධ වෙලා තියෙන අපිට කටපාඩම් තියෙන දේශනාවක් ඔය කරණීය මෙත් සූත්‍රය. ඒකේ සාම්ප්‍රදායික කතාවේ හැටියට නම් තියෙන්නේ හාමුදුරුවෝ පිරිසක් භාවනා කරන්න වනාන්තරයකට ගියාය. ඒ කැලෑවේ ඒ හාමුදුරුවන්ගේ තිබිච්ච සිල්වත් කම්මාදිය නිසා යම් යම් විමානවල හිටපු දෙවියන් වගේ ඇත්තන්ට බැරි වුණාය ඉන්න. ඉතින් මේ හාමුදුරුවෝ පළවා හරින්න කල්පනා කරලා එක එක බියකරු ශබ්ද අරව මේවා ඇති කළාය. ඉතින් හාමුදුරුවන්ගේ භාවනාව සම්පූර්ණ කරගන්න බැරුව බුදුහාමුදුරුවන් ළඟට ගිහිල්ලා මේ කාරණේ සැලකලහම බුදුරජාණන් වහන්සේ මේ කරණීය මෙත් සූත්‍රය උගන්වලා මේ හාමුදුරුවරු එතෙන්ට ආපහු ඇරිය අය කියලා ඔහොම සාම්ප්‍රදායික කතාවක් තිබෙනවා. ඒ කතාව එක ගොතාපු කතාවක්. මේ සූත්‍රය ගැන විග්‍රහ කළාම තේරෙනවා මේ කරණීය මෙත් සූත්‍රයේ කුමක් සඳහාද කියන එක. කරණීය කියන වචනේ තේරුම කළ යුතු කියන එකයි. මෙත්ත කියලා කියන්නේ මෙත්තා කියලා කියන්නේ මේ මිත්‍ර කියන වචනයෙන් හැදිලා තියෙන පදයක්. අපි දන්නවා කවුරුත් මිත්‍රත්වයේ මිත්‍ර බව මිත්‍ර ඒ කියන්නේ අපි ව්‍යාකරණ ඉගෙන ගන්නකොට හැදෙන වචනයක් තමයි මේ මිත්‍රස් මිත්තස්ස භාවෝ මෛත්‍රී කියලා කියන්නේ. ඒ කියන්නේ මිත්‍ර බව තමයි මෛත්‍රී කියලා කියන්නේ. මේ මිතුරු බව නැත්නම් මේ මෛත්‍රිය විශේෂත්වයක් තියෙන මෛත්‍රියක් මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වය සියලුම දෙනාට පොදු වූ මිත්‍රත්වයක්. මේ මිත්‍රත්වය කිසියම් සීමා රේඛාවක් නැතුව සීමාවක් නැතුව විහිදලා යන මිත්‍රත්වයක්. කරණීය මෙත් සූත්‍රයේ මේක කියනවා. ඒ කියන්නේ මේ අපි ඉංග්‍රීසි වචනයක් දෙකක් කියලා කියනවා නම් unconditional friendship කියන එකයි මේ මිත්‍රත්වයේ තියෙන විශේෂත්වය. දැන් අපි සාමාන්‍ය මිත්‍රත්වයක් තියෙනකොට යා දෙන්නෙක් එක්ක යාළු වෙලා ඉන්න ගමන් තව එක්කෙනෙක් එක්ක තරහ වෙන්න පුළුවන්. අපි හිතමුකෝ අපි හදාගත්ත රවුමක අපි හදාගත්ත කොටසක අපි හදාගත්ත සර්කල් එකක පිරිසත් එක්ක අපි මිත්‍රයි, තව පිරිසක් අමිත්‍රයි. නමුත් මේ මිත්‍රත්වය මේ හිත මේ මිතුරු සිත එහෙම එකක් නෙමෙයි. මේ මිතුරු සිත බොහෝම විවෘත වෙච්ච බොහෝම දිගපළල් වෙච්ච අර without borders කියන විදිහට කිසිම සීමා මායිමක් නැති මහා අනන්ත වූ මිත්‍රත්වයක්. දැන් අපි මේ භාවනා කරනකොට ඔබට තේරෙන්නේ නැති ඒ මිත්‍රත්ව සිතයි අපි තමන්ගෙන් පටන් අරගෙන මේ මුළු විශ්වයේ පුරා පතුරවා හැරලා ඒ මිත්‍රත්ව සිතෙන් මුළු විශ්වයම වෙලා ගන්නට අපි හිතේ සිතුවිලි ඇති කරගත්තේ. ඉතින් මේ සිතුවිලි නිකන් සුවපත් වේවා කියලා නිකන් හිතුවට වැඩක් නැහැ. මේ සිතුවිලි ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමයි මේ කරණීය මෙත් සූත්‍රයේදී උගන්වන්නේ. ඒකේ මුලින් තියෙනවා කරුණු 14ක් 15ක් විතර. දැන් කරණීය මත්ත කුසලේන කියලා අපි පටන් ගන්නේ. කරණීයං අත්ත කුසලේන. අත්ත කුසලයා කියලා කියන්නේ අත්ත කියලා කියන්නේ අර්ථවත්, කුසල කියලා කියන්නේ දක්ෂකම කියන එකයි. එතකොට අර්ථයේහි දක්ෂ. මේ අර්ථය කියලා කිව්වේ මේ තමන්ගේ තිබෙන සාමාන්‍ය ජීවිත තත්ත්වයෙන් එහාට මේ ජීවිතය ගමන් කරවලා, එහෙම නැත්නම් ජීවිතේ දිනු කරලා ජීවිතේ තියෙන qualities, ඒ කියන්නේ ජීවිතේ තියෙන ගුණාත්මක පැත්ත දිනු කරලා අර්ථයක් සිද්ධ කරගන්න, යහපතක් සිද්ධ කරගන්න කටයුතු කරන එක්කෙනයි මේ අත්ත් කුසල කියලා කිව්වේ. එතකොට ඒ අත්ත් කුසලයා විසින් කරණීයන් මෙන්න මේ ටික කළ යුතුයි. එතකොට මේක කෙලිම ප්‍රැක්ටිකල්. මේක මේ කළ යුතුයි කියලා කිව්වේ නිකන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා මතුරන්න නෙමෙයි. මේක තියෙන්නේ කළ යුතුයි. මොකද්ද කරන්න ඕනේ? පළමුවෙන්ම සක්කෝ හැකියාවැත්තෙක් විය යුතුයි. සක්කෝ සක්කෝ කියලා කියද මේ මේ මිත්‍රත්වයේ මේ දිනු කරන්නේ. එතකොට මේක හොඳට විග්‍රහ කරලා බලන්න. මේ සක්කෝ කියලා කියන්නේ හැකියාව. හැකියාව කියලා කිව්වොත් දැන් අපි හිතමු මේ මිත්‍රත්වයේ දිනු කරනකොට අනිත් මිත්‍රයන් සමග මේ මගේ මිත්‍රත්වයේ පැවැත්වීමේ හැකියාවක් මාතුල තියෙන්නට ඕනේ. මම අනිත් අයට මිත්‍ර වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක යටින් අරහෙන් මෙහෙන් නිකන් අර වචී පරම විදිහට ඕහෙම් මෙහෙම මොකක්වත් නෙමෙයි. මේක ගැඹුරු අභ්‍යන්තර කරුණාව මෛත්‍රී පදනම් කරගත්ත මිත්‍රත්වයක් වෙන්නට ඕනේ. එතකොට ඒ හැකියාව දැන් අපි හිතමුකෝ මේ පන්සලේ අරගෙන බැලුවොත් මේ පන්සලේ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට අපේ හැකියාව තියෙන්න ඕනේ මේ ඇත්තෝ අපත් සමග අපේ මිත්‍රත්වයේහි රඳා පවතින්නට. එතකොට අපට හැකියාව තියෙන්න ඕනේ අපේ භික්ෂුත්වයේ රදාල කරුණු මේ තියෙන අපේ වගකීම් අපේ තියෙන දේවල් අපි කවුද කියලා තේරුම් අරගෙන අපි කටයුතු කරන අපේ හැකියාවක් තියෙන්නට ඕනේ. ඒ වගේ මේ ඇත්තන්ට තියෙන්න ඕනේ අපි දායකයෝයි කියන හැඟීමෙන් අපි දායකයෝ දායකයන්ගේ තිබෙන හැකියාව දායකත්වය ඒ එතකොටයි මේ අන්‍යෝන්‍ය මිත්‍රත්වයේ වැඩෙන්නේ. එතකොට මේ මෛත්‍රියේ වැඩනකොට අපේ ගැටුමක් නැහැ. ගෙදරක වුණත් අරගෙන බැලුවාම ගෙදරක අම්මා තාත්තා දෙන්න ඒ අම්මා මව කෙනෙක් තුල තිබෙන ඒ මාතෘ හැකියාව මාතෘත්වය මවකගේ වගකීම පියෙකුගේ වගකීම දරුවෝ නම් දරුවන්ගේ වගකීම මේ හැකියාව තියෙන්න ඕනේ. එතකොටයි ඔවුනුන්ගේ අර මිත්‍රත්වයේ තියෙන්නේ. හොඳට අරගෙන බලන්න අම්මා එකක් කරනවා නම් තාත්තා එකක් කරනවා නම් දරුවෝ තව එකක් කරනවා නම් මහා එතන නිකන් විගඩමක් විලාපයක් බවට පත් වෙලා තියෙනවා නම් ඔවුනුන් තරහ නම් ඔවුනුන් සමග ගැටුම් නිතර තියෙනවා නම් අර එතන තියෙන ඒ ගෙදරක තියෙන හැකියාව නෑ, සමාජයක තියෙන ඒ මෛත්‍රී මිත්‍ර හැකියාව නෑ. ඊළඟට හැම තැනම ඔය ස්වභාවයයි තියෙන. ඒ නිසා මුල්ම කාරණේට බුදුහාමුදුරුව පැහැදිලි කළේ ඉදිරිපත් කළේ හැකියාව සක්කෝ හැකියාව තියෙන්නට ඕනේ. හොඳට මේක තමන්ට ජීවිතේ කල්පනා කරලා බැලුවාම තේරෙනවා මේ බණ ධර්මයේ අවශ්‍ය වෙන්නේ මේක මේ ඔඩොක්කුවට දාගෙන නැකිටලා යනකොට හල්ල යන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඔඩොක්කු බණ කියලා අපි ඒකට කියන්නේ එහෙම එකට නෙමෙයි. මේකෙන් ඕන වෙන්නේ අපේ ජීවිතේ ක්වොලිටි එක, අපේ ජීවිතේ තියෙන වැදගත්කම, අපේ ජීවිතේ තියෙන හරය තව තවත් සංවර්ධනය කරගන්නටයි. දැන් බණ කියලා කිව්වම හිතන්නේ නිකන් ඈනුන් යන වැඩක් නැති නිකන් බණ කියන වගේ කියනවා කිව්වම නිකන් මහා මේ එපා වෙච්ච ගතියක් නේ තියෙන්නේ බණ කියන එකේ අදහසත් එන්නේ එහෙමයි. නිකන් ඕවා නිකන් බණ කියලා කියන්නේ. එහෙම එකක් නෙමෙයි මේක. මේ අවශ්‍ය වෙන්නේ තමන්ට තමන් තුල සංවර්ධනයක් ඇති කරගන්නටයි. එතකොට මේ කරණීය සූත්‍රයෙන් කියන්නේ මිත්‍රත්වය මෛත් නැත මිතුරු හිත කොහොම එකක්ද කියන එකයි. එතකොට මිතුරු හිතක් රඳා පවතිනට මෙන්න මේ හැකියාව කියන එක තියෙනවා. දැන් අපි හිතමුකෝ යාළුවෙක් කියලා යාළුවෙක්ගේ මොන හරි මට පොඩ්ඩක් උදව්වක් කරනවාද කියලා කිව්වොත් අවංක චේතනාවෙන් ඒ තමන්ට හැකියාව තියෙන්න ඕනේ අර අවශ්‍යතාව ඉෂ්ට කරලා දෙන්න. ඒ කියන්නේ මේක හොඳ දෙයකට, මේක නරක දෙයකට එහෙම නෙමෙයි, හොඳ දෙයකට. අපි නිතරම යහපත ගැනයි කතා කරන්නේ. ඒ ඒ ඒ ස්වභාවය තියෙන්න ඕනේ, හැකියාව තියෙන්න ඕනේ. ඊළඟට උජු සූජු කියලා වචන දෙකක් තියෙනවා. උජු කියලා කියන්නේ ඍජුකම, සූජු කියලා කියන්නේ වඩාත් ඍජුකම කියලා. අපි ඔකට බොහොම සරලව අපි තේරෙන්න මම හිතන්නේ ඉංග්‍රීසි වචන දෙකක් පාවිච්චි කරමු. honest and upright කියන වචන දෙක අපිට යොදා ගන්න පුළුවන්. උජු කියලා කියන්නේ දැන් අපි හිතමු කෙනෙකුගේ ඍජු භාවයක් තියෙන්න ඕනේ. කතාවේදී, ක්‍රියාවේදී නිරන්තර ඍජු භාවයක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ පුළුවන් දේ තමයි කියන්නේ, කියන දේ තමයි කරන්නේ. ඒ කියන්නේ බැරි දේවල් නිකන් බූස්ටිං අරව මේවා කියන නිකන් එහෙම දේවල් නෙමෙයි. මේක ඍජුකම කියලා කියන්නේ තනිකරම මේක මානසික ධර්මයක්. මනසේ තියෙන්න ඕනේ තමන් දැන් අපි හිතමු කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන්කම ඇති වෙලා තියෙන්න ඕනේ. ඒක මහා ලොකු උදාර ලොකු දෙයක් ඒක. අපි හිතමුකෝ මේ අහවල් එක්කෙනා අයා මේක කිව්වා, එයා එයා ඒක කිව්වා නම් ඒක කරනවා. අනිත්‍යය පිළිබඳව විශ්වාසයක් ගොඩනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ විශ්වාසය ගොඩනගෙන තැන අර මෛත්‍රිය අර මිත්‍රත්වයේ රැඳිලා තියෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ එහෙම විශ්වාසය ගොඩනගන්නේ අර දේශපාලකයෝ වශයෙන් වගේ නිකන් අරකට කරන්නම් මේකත් කරන්නම් අර කරන්න එහෙම එකක් නෙමෙයි. මේක මේ කරන්නේ අපි මේ කරන්නේ අපේ ඇතුළත තියෙන මේ ධර්මතා නැත්තම් අර ක්වොලිටීස් දිනු කර ගන්නටයි දිනු කර ගනිමිනුයි මේක කරන්නේ. මේ 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 කටයුතු ක්‍රියාත්මක කරන්නේ. එතකොට වචනේ සහ ක්‍රියාවේ ඒ විශ්වාසාත්මක භාවය නැත්තම් අර ඍජුකම ඒක ඒ විදිහට තියෙනවා. දැන් බුදුහාමුදුරු ගැන කියනකොට කියනවා අපි යථාවාදී තතහාකාරී කියලා. බුදුහාමුදුරෝ යමක්ද කිව්වේ කියාපු දේ තමයි කළේ. යමක්ද කළේ කරපු දේ තමයි උන්වහන්සේ කිව්වේ. දැන් බොහෝ වෙලාවට අපි නිකන් අර ඉලෙක්ට්‍රොනික ඔරලෝසු වගේ නිකන් එන්ජිම බිත්තරයක් විතර ඇති මේ ඔරලෝසුවේ මූණ මහා වට්ටිය වගේ තියෙනවා. ඒ කියන්නේ අපේ මහා වැඩති කතාව තියෙනවා අරකයි මේකයි අරකයි මේකයි අරකයි මේකයි. නමුත් වැඩවලට ගියාම බොහෝම ස්වල්පයයි තියෙන්නේ. එතකොට අර අර ගුණේ නැති වෙනවා. ඒ වගේම නැති වෙනවා වගේම අර මිත්‍රත්වය කියන ආකල්පය නැත්තම් අනිත් අයගේ සමහර විට ඒ බඳු අයට කතා කරලා ගියාට පස්සේ යන්නේ ඇරලා එක එක්කෙනා හිනා වෙනවා. අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා යන්නේ ඇරලා ඔය කිව්වට අර මෙහෙ අරකද මේකද කියලා ඉවරලා නිකන් ඒව ගණන් ගන්නේ නැහැ. ඉතින් එතකොට මිත්‍රත්වයක් අර තියෙන අර පුද්ගලයෙකු තියෙන වටිනාකම එකක් රැඳෙන්නේ නැහැ. එතකොට දෙවෙනි එක උජු අර විශ්වා මේ ඔනස්ට් අවංකකම තියෙනට. ඊළඟට සූජු කියලා කිව්වේ අප්‍රයිට්. අපි මේ වචනින්ගේ දෙකම එක සමානයි. ඒ කියන්නේ විශේෂ වශයෙන් ඍජු භාවයේ. ඇත්තරම මේ 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 විශේෂ වශයෙන් ඍජු භාවයේ කියලා කිව්වේ ඒ ඍජුකම මේ නිකන් අර අර මහා මෝල් ගහක් ගිල්ල වගේ එහෙම ඉන්න එහෙම කතාව නෙමෙයි මේ ඍජු භවයේ කියලා කියන්නේ. මේ ඕනෑම කෙනෙක් තුල දැන් අපි කියමු මිත්‍රෙක් මිත්‍රභාවයේ අතුර මිත්‍රභාවයේ දිනු කරන මිත්‍රත්වයේ තියෙන කෙනෙක් තුල අගතියට යා අපි බොහෝ වෙලාවට මේ අගතියට යනවා එක එක වෙයි. මූලික වශයෙන් අගතියට යන කරුණු හතරක් තියෙනවා. අපි කැමැත්ත නිසා අගතියට යනවා. තරහ වෛර ක්‍රෝධකම් නිසා අගතියට යනවා. බය තියෙන හින්දා අගතියට යනවා. ඒ වගේම මෝහය නිසා මෝඩකම නිසා අගතියට යනවා. මෙහෙම අගතියට නොයා අගතිගාමී නොවි මේ ඡන්දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් අගතිගාමී නොවි හරි විදිහට හරි දේ හරි විදිහට දැකලා හරි විදිහට කල්පනා කරලා හරි විදිහට ක්‍රියා කිරීමයි මේ අප්‍රයිට් කියන එකෙන් අදහස් කරන්නේ. සූජූ කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ඒ බඳු කෙනත් අර අගතියට නොයන එක්කෙනා පිළිබ අගතියට නොයන එක්කෙනා ගැන ඒ වගේම සියලු දෙනා පිළිබඳව විශ්වාසයක් ගොඩනගෙනවා. සියලු දෙනා විශ්වාසයක් ගොඩනගෙනවා අර පුද්ගලයා පිළිබඳව ගෞරවයක් ඇති කරගන්නවා මිත්‍රත්වයක් ඇති කරගන්නවා ඒ අගති ගාමි නොවීම මත. ඊළඟට සුවච සුවච කියලා කියන්නේ සූ කියලා කියන්නේ හොඳයි කියන එකයි වච කියලා කියන්නේ කතාව කියන එකයි. එතකොට මේ කතාවට හොඳයි කියන එක නෙමෙයි හොඳට කතා කියන දේ අහනවා කියන එකයි. ඒ කියන්නේ ඇහුම් කන් දෙන ස්වභාවය. මේකත් මේ මිත්‍රත්වයක් තියෙන්නට ඇහුම් කන් දෙන ස්වභාවය ඉතාම වැදගත් දෙයක්. දැන් හොඳට බලන්න. ගෙදරකනම් ස්වාමියාට බිරිඳ ඇහුම් කන් දී යුතුයි බිරිඳට ස්වාමියා ඇහුම් කන් දී යුතුයි. දරුවෝ මව්පියන්ට ඇහුම් කන් දී යුතුයි. ඒ වගේම දරුවන්ට මව්පිය ඇහුම් කන් දී යුතුයි. සමාජයකට ලෝකයකට මේ පාලකයන්ට පාලකයෝ වැසියන්ට වැසියෝ පාලකයන්ට නීතියට මේ ඔක්කොටම මේ නීතිය කියන නීතිය කියලා කියන්නේ නීතිය කියලා කියන්නේ ඇහුම් කන් දෙන්න තියෙන දෙයක් පිළිපදින්න තියෙන දෙයක්. එතකොට මෙන්න මේ ඇහුම් කන් දීම මත මොන තරම් දුරට මිත්‍රත්වය රැකෙනවාද කියන එක ඔබට තේරෙනවා. යම් කිසි කෙනෙක් ඒ කියන්නේ මිත්‍රයෝ මිත්‍රයන් වශයෙන් ඇහුම් කන් දෙනවායි කියලා කිව්වේ මේක මේ අර අන්තවාදීව කල්පනා කරන්න එපා. දැන් අපි හිතමු කර අර ඇහුම් කන් දෙන්න කියලා අර බූරුවෙක් කර තියාගෙන ගිහිල්ලා මහා වෙච්ච කලබ ගෑණියක් තියෙන අපේ පොත්පත්වල නිකන් විහිළු කතාවක්. එහෙම එකක් නෙමෙයි මේ ඇහුම් කන් දෙනවයි කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට කවුරු හරි කෙනෙක් යහපත් උපදේශයක් ඔපිනියන් එකක් යහපත් දෙයක් ගුරුහරුකමක් දෙනවා නම් ඒක වගේම ඕනෑම කෙනෙකුගේ යම් කිසි මැසිවිල්ලක් කරදරයක් දුකක් අරකක් මේකක් තියෙනවා නම් ඒක වුණත් සාවධානව ඇහුම්කන් දීමේ හැකියාව තියෙනවා නම් ඒ ඇහුම්කන් දෙන්නා වෙත අර මෛත්‍රිය මිත්‍රත්වයේ ගොඩ නැගෙනවා. දැන් අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා වශයෙන් මෙහෙදි නම් තාම මට එහෙම කතා කරලා නැහැ. දැන් මේ ඩිට්‍රොයිට් එකේ ඉන්නකොට යම් යම් දෙනා ඒ අය අයගේ තියෙන යම් යම් ගැටලු අරවමෝ මේ කියන්න විශ්වාසවන්තයෙක් නැති නිසා සමහරට පැයක් විතර පැයක් එකහමාරක් විතර ටෙලිෆෝන් එකෙන් අර ඒගොල්ලන්ගේ තියෙන જાති එක 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 කියනවා. ඉතින් අපි බොහෝ වෙලාවට ඒ විදිහට හොඳට ඇහුම් කන් දීගෙන ඉතින් දෙන්න පුළුවන් උපදේශයක් දීලා යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක නිවා ගන්න විදිහට පොඩ්ඩක් කතා කරලා යම් කිසි පිළිසරණක් වෙනවා. එතකොට ආගෙන ඉන්න කියලා. ඒක තමයි හොඳ ගුණයක්. එතකොට ඒ ඇහුම් කන් දීම කියන එක දැන් ඇත්තටම දැන් මේ හොඳට මට වඩා මේ ඇත්තට තේරෙනවා. මේ මොකද සමාජයේ මේ ඇත්තෝ සැරිසරන අය සමාජයේ ඉන්න අය කවුරුත් පෞල් ජීවිතවල ඉන්න අය. එතකොට මේ මේ ධර්මතාවල මොනතරම් මිත්‍රත්වයේ රැඳෙන ගතියක් මේ තියනවාද කියන එක ඔබට කල්පනා කරගන්න පුළුවන්. ඊළඟට මුදු. මුදු කියලා කියන්නේ මෘදුකම. මෘදුකමයි කියලා කියන්නේ මේ අපි ජෙන්ටල් කියන වචනය. දැන් අපි හිතමු මව්පියෝ දෙන්නා ඕ නැත්තම් තාත්තා ගෙදරක අප්පච්චි ගෙදරක බොහෝම රළු සැර පරුසණා. දැන් අපි හුඟක් වෙලාවට දැකලා තියෙනවා ඔය කතාවල හැම අරමෙම තියෙනවා තාත්තා හැන්දෑවට වැඩට ගිහිල්ලා එනකොට හොඳටම බීලා එන්නේ. බීලා එනකොට එන්නේ අර වටමඩ පයින් ගහගෙන කෑ ගහගෙන හූ කියාගෙන මේවා කරන් ළමයි ඔක්කොම ඇඳ යට දොර මුල්ලේ අර හැමේ හැංගිලා ඉන්නේ. ඉතින් ළමයි ඒ තාත්තට කතා කරන්න එහෙම නැත්නම් ඒ බිරිඳ ඒ මහත්මයාට කිට් වෙන ලඟ වෙන්න ළමයි සම්බන්ධයෙන් බොහොම බයෙන් ඉන්නේ. එතන මිත්‍රත්වයක් නෑ එතන. එතන මේ මෘදුකමයි කියලා කියන්නේ ක්‍රියාවේ වචනේ තමයි මෘදුකම මූලික වශයෙන් අපිට පේන්නේ. මනසෙත් මෘදුකම තියෙනවා. මනසේ මෘදුකම තමයි ඔය නම්‍යශීලී ගතිය බොහෝ වෙලාවල් වලදී. මෙන්න මේ මෘදුකම කියන එක ඕනෑම කෙනෙකුට. දැන් අපි හිතමුකෝ සමහර වෙලාවල් වලට අපි හිතාගෙන ඉන්න යම් කිසි මහා ලොකු මිනිස්සෙක් ගැන අපි හිතන් ඉන්නවා. අපි ගිහින් කතා කළාම අනේ ඒ මහත්තයා ඒ නෝනා කොච්චර හොඳද නිකන් පොඩි ළමයෙක් වගේ හරීම කරුණාවෙන් කතා කළා හරීම හෙල්ප්ෆුල් විදිහට බොහෝම නිකන් උපකාරී කරන විදිහට මෙහෙම කතා කළා මෙහෙම කතා කළා කියලා අපිට ලොකු සතුටක් ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒක තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. අර බයක් ඇති වෙන්නේ නැහැ. එකපාරට ගිහිල්ලා නිකන් මහා ඉහළ උසාවියේ නඩුකාරයා ළඟට කතා කරන්න ගියා වගේ වුණොත් එහෙම ඕනෑම කෙනෙකුට අර නිකන් ඇති වෙන්නේ අර වගේ මිත්‍රශීලී හැඟීමක් නෙවෙයි. එතකොට මේ මෘදුකම ඉතාම වැදගත් දෙයක්. ඒක කතාවේ සහ ක්‍රියාවේ තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඒක පේන්නේ මානසික වශයෙන් තියෙන தත්ත්වේ තමයි කතාවෙන් ක්‍රියාවෙන් එළි දකින්නේ. කොහොමත් මෙහෙම හිතාගන්න දකින්න මේ මෘදුකම කියන එක ඉතාම අවශ්‍යයි මෘදු කෙනෙකුට. දැන් පුංචි ළමයෙකුට පුංචි ළමයෝගේ තියෙන ස්වභාවය අර කෝමල ගතියට ඒ මටසිරුකමට කවුරුත් කැමති කවුරුත් මෘදුයි. අපි සත්‍යයක් පැටියෙක් අරගෙන බැලුවත් එහෙමයි. එතකොට මේ නැත්තම් මේ මිතුරුකම මිත්‍රත්වයේ දියුණු කරන්න මේ මෘදුකම ඇති කර ගන්න ඕනේ. මේක නිකන් ඉබේ ඇති වෙන්නේ නැහැ. මේක හිතලා කල්පනා කරලා මගේ කොහෙද මම මොනවද මම ගොරෝසුද රළුද නැත්තම් මෘදුකමක් නැද්ද දයාව විරහිතද ওই විදිහට කියලා හිතලා 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 තමන්ගේ ඒ ස්වභාවයන් දියුණු කරගන්න ඕනේ. ඇති කරගන්න ඕනේ, වගා කරගන්නට ඕනේ. ළඟට අනතිමානී. අනතිමානී කියලා කියන්නේ මනින්නේ නැති ගතිය. මාන්නේ නැතිකම. ඔය මාන්නේ කියලා කියන එක අපි අපිට මාන්නේ කියලා කිව්වම අපිට සාමාන්‍යයෙන් තේරෙනවා ඒක. මාන්නේ කියලා කියන්නේ මනිනොයි කියන එක. අපි මනිනොයි කියන එක විදිහට කියෙක් කෙනා. අපි හිතමුකෝ දැන් අපි උගත්තයි කියලා හිතමුකෝ. අපි ඔක්කොම විශ්වවිද්‍යාල උගත්තු අනිත් මේගොල්ලෝ උගත්තු නෙවෙයි. මේ මම මේ නිදර්ශන මේ කියන්නේ ඈ. අපි ඔක්කොම මේ වෘත්තියේ ඉන්න අය, මේ අය මේ වෘත්තියේ නෙමෙයි. ඔහොම කියලා එක 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 ආකාරයෙන් මනිනෝ. ඊළඟට නොයෙක් මෙනුම් තියෙනවා අප තුල. ඒකේ සාමාන්‍ය මේ සාම්ප්‍රදායික කතාවට එනකොට ආකාර 9කට මනිනවා කියලා කියනවා. සෙය්‍යමාන, සදිසමාන ওই විදිහට කියලා. ඒ කියන්නේ මට වඩා අපෝ මට කිට්ටු කරන්න බෑ. ඒගොල්ලෝ හරිය ලොකු අය අරකද මේකද කියලා වෙලා ද්වේෂ සහගත කල්පනාවකුත් එක්ක අර අපි එක පැත්තක් මනිනවා උස් කළා. ඒ වගේම අයියෝ ඒගොල්ලන් කවුද, ඒගොල්ලන්ට මේ අපිට අපේ අහලකටවත් එන්න බෑ. අපි ඊට වඩා ගව් ගානකින් අපි ඈතින් ඉන්නේ. අපේ தත්ත්වෙටමදි, අපේ ස්වභාවයටමදි. හැබැයි මෙතන මෙහෙම හිතන්නවා මේ අශීලාචාර දැන් මෙහෙම එකක් තියෙනවා. මේක මේ හැම දෙපැත්ත දෙතුන් පැත්තක් මේ ධර්මයේ තේරුම් ගන්නකොට ගන්න ඕනේ. අපි හිතමු කවුරු හරි කෙනෙක් හොදටම බීලා මා අශීලාචාර විදිහට හැසිරෙනවා නම් අපි එතනින් යනකොට මේ අර අශීලාචාර මිනිස්සුත් එක්ක ගිහිල්ලා මේ අනේ මේ එවත් මම වගේනේ කියලා මේ එහෙම භජනය කරනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මේ අදහස් කරන්නේ මානසික වශයෙන් තමන් ඇති කරගන්න මේ මැනීමේ தත්වය. එතකොට ඕක තවත් දුරට දුරට කියලා එනකොට මේ අස්මිමානී කියලා එකක් එනවා. මේ අස්මිමානී කියලා කියන එක මම තමයි පුතයා, මම තමයි මිනිහා, මම තමයි කෙරුම, මම තමයි ලොක්කා. ඔය අස්මිමානී ආවහම බොහෝ වෙලාවට අපි කරන පින්කමුත් නිකන් ගොංකම් බවට පත් වෙනවා. ගොඩාක් වෙලාවට ඔය අස්මිමානී නිසා දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ කුසල රජුරෝයි රටේ මිනිස්සු එකතු වෙලා දානයක් දීලා අන්තිමට රජුරවන්ට ඕන වුණා මිනිස්සු පරාජය කරන්නට කියලා. අන්තිමට රජුරෝ විශාල අසදුරුස කියලා දානයක් පිළිල කරලා දුන්නා. ඒ සාමාන්‍ය කතාව විදිහ තියෙනවා බුදුහාමුදුරුවෝ ඒ දානේ වළඳලා කිසිම අනුමෝදනාවක් නොකර යන්න ගියා කියලා. දානේ වළඳලා වැඩියා. ඒ මොකද ඒකේ රජ්ජුරුවෝ තරංගයක් එතන කළේ. ඒ තරංගෙදි වෙන්නේ මොකද්ද? දැන් දානේ අදහස මොකද්ද? දානේ අදහස තමන්ගේ තියෙන මේ අස්මිමානී කියන එක නැත්තම් තමන් තුල තියෙන තමන් සන්තකයි කියලා අල්ලගෙන තියෙන අයිති කරගෙන තියෙන දේවල් අත්හැර දාලා මේ අර self කියන தත්ත්වේ නැත්තම් මමත්වයෙන් අයින් වීමයි දානේ මූලික අදහස, මූලික පරමාර්ථය. එතකොට දැන් අර වගේ දෙයකට ගිහිල්ලා බණ කිව්වනම් එහෙම මේ එතකොට මේ තරංගයකට බණ කියලා මේ අර තරංගකාරීත්වයෙන් දිනාප එකක් වර්ණා කිරීමකුයි ඒකෙන් වෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අර මෝහය නිසා මේ පුද්ගලයෝ අර මානෙ දිනු කරගෙන අර තමන් කරගත් කරපු දේ ක්‍රියාවක් විතරයි, ඒ ක්‍රියාවෙන් ලැබිච්ච දෙයක් නේ තත්ත්වයටපත් වෙනවා. එතකොට මම මේක මතක තියාගන්න. ඔන්න ඔය අස්මිමානයේ ඇතුළු මේ මනින දේවල් තියෙනවා නම් මැනීම යම් තාක් දුරට තියෙනවා නම් ඒ තාක් දුරට අර බොහෝම මට සිරුටු මිත්‍රශීලී භාවය පලා යනවා. එක ආකාරයෙන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ අභිමානී කියලා එකක් තියෙනවා. අභිමානී කියලා කියන්නේ මානී කියන්නේ කොහොමත්ම හොඳ නෑ. නමුත් අභිමානී කියන එක එක්තරා දුරකට හොඳ වෙනවා. ඒක ඉතින් ඒක රහත් භාවයටපත් වෙනකොටයි ඒ සියුම් තත්ත්වයන් නැති වෙන්නේ. අභිමානී කියලා කියන්නේ වරදක් නරකක් අරකක් මේකක් කරගෙන කරන්න හෝ නැත්තම් තමන්ගේ තත්ත්වයට නොගැලපෙන යමක් කරන්න කියන්න සිද්ධ වෙනකොට තමන් පිළිබඳව ආවර්ජනයක් ඇති කරගෙන මම මෙහෙම කෙනෙක්, මේ නිසා මම මේ தත්ත්වයටපත් වෙන්නේ නැහැ, මම මෙහෙම කෙනෙක් කියලා තමන් තුල යම්කිසි හැඟීමක් ඇති කර ගැනීම. දැන් එතකොට අපි හිතමුකෝ ඒවා තව තවත් විග්‍රහ කරන ඔය දේශාභිමානය, ජාතිකාභිමානය, අරවා මේ ඔය ඉතින් වෙන වෙන කතන්දර. එහෙම නෙමෙයි මේ අභිමානය කියන එකේ වැදගත් පැත්තකුත් තියෙනවා. රහත් භාවයට පත් වෙන තුරු දැන් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ඔය හුඟක් සූත්‍රවලදී අපිට ඉස්සරහට කතා කරනකොට මේ නෙවෙයි. පවක් කරන්න හිතුනොත් එහෙම තමන් පිළිබඳව විග්‍රහයක් කරගන්නයි කියලා. මම කවුද? මගේ මව්පියෝ කවුද? මගේ ගුරුවරු කවුද? මම කොහෙද ඉගෙන ගත්තේ? මොනවද මම ඉගෙන ගත්තේ? කොහොම කියලා තමන් පිළිබඳව කල්පනා කරලා අර තියෙන අයහපත් දේවල් අයින් කරන්නයි කියලා එයින් මිදෙන්න කියලා. ඊළඟට මේ අපි දැන් හිතමු මෙහෙම මානය තියෙනවා නම්, ඔය මැනීම තියෙනවා නම්, මැනීම තියෙන තැන අර මිත්‍රත්වය ඇති වෙන්නේ නැහැ. මිත්‍රත්වයේ තියෙයි නිකන් එහෙම මෙහෙම කතා බහ කරන. නමුත් අර අදහස් කරන ඒ මෛත්‍රී ස්වභාවය ඇති වෙන්නේ නැහැ. ඊළඟට සන්තුස්සකෝ කියලා කියන්නේ මේ සතුට, ප්‍රීතිමත් ගතිය. දැන් අපි හිතමු ඒක ස්වභාවයෙන් ඕනෑම කෙනෙකුගේ මූණේ යම්කිසි ආලෝකයක් තියෙනවා නම්, මූණෙන් නිකන් හිනාමුසු ගතියක් තියෙනවා නම්, නිකන් ප්‍රියමනාප ගතියක් තියෙනවා නම් මූණේ, ඒ ඒ ප්‍රියමනාප ස්වභාවයේ තියෙන එක්කෙනා කාතුලත් කවුරුත් ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ මූණේ තියෙන ස්වභාවය ඇත්තටම හිතේ තියෙන ස්වභාවයයි ඔය මූණේ තියෙන්නේ. ඔබට යම්කිසි කරදරයක් දුකක් ඇති වෙච්ච වෙලාවක බලන්න අර මූණ නිකන් එල්ල හැලිලා නිකන් මේ ලිපේ තියාපු අලුත් මුට්ටිය වගේ කළු වෙලා අරව මෙයා වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට හිතේ තියෙන ස්වභාවය එළියට පෙන්නන ඉන්ඩිකේටර් එළියට දක්වන කැඩපත තමයි මේ මූණ කියලා කියන්නේ. ඊළඟට නිකන් දැන් අපි හිතමු මොනවා හරි හිතේ එකක් තියාගෙන බොරුවට විරිත්තුවට ඒක අව්‍යාජ හිනාවක් නෙමෙයි. ඒක බොහෝ වෙලාවට තේරෙනවා මේක අව්‍යාජ හිනාවක් නෙවෙයි කියලා. දැන් හිනා වෙන විදිහත් තියෙනවා. නිකන් ඔලොක්කුවට හිනා වෙන එක, නිකන් කෙනෙකුට නිකන් අර ඉන්සල්ට් කරන්න හිනා වෙන එක, ඊළඟට කටගොනකින් හිනා වෙන එක, අරවා මේ හිනාවෙත් තියෙනවා එක එක විදිහ, එක එක දේවල් මිනිස්සුන්ට රිදෙන තේරෙන. එතකොට මේ සන්තුෂ්ස කියලා කිව්වෙ එහෙම මේ නිකන් ඔරෝගන බුකෝගනින් නැතුව මූණේ සතුටු ස්වභාවය, මූණේ යම්කිසි ප්‍රියමනාප ස්වභාවයක් ඇති කර ගැනීම. ඉතින් මේකත් මිත්‍රත්වයට බොහෝම අදාළ දෙයක්. එතකොට සතුටු වෙන්න බැරි දේවල් තියෙනවා සමහර විට. අපි හිතමුකෝ සතුටු වෙන්න කියන්නේ හැම වෙලාවෙම නිකන් හිනා වෙලා මේ එහෙම ඉන්න බැරි වෙලාවල් තියෙනවා. නමුත් පුළුවන් තරම් මේක මේ ඒකයි මේක මේ දිනු කරන තියෙන දෙයක්, වඩන්න තියෙන දෙයක්. පුළුවන් තරම් ඇයි මේ අසතුටට හේතුව කියන එක ඕනෑම කෙනෙක් ඒ අසතුටට හේතුව නැත්තම් හේතුඵලය පිළිබඳව කල්පනා කරලා ඒ පිළිබඳව හරි අවබෝධයක් හරි නිගමනයකට ආවහම සමහරට හේතුව අයින් කරලා සමන්තර ප්‍රකෘතත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට සන්තුස්සකෝ සුභරෝ සන්තුස්සකෝ කියන එකේ තව සමාජමය අර්ථ වලින් ගාක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම යාළුවෝ දැන් ගෙදරක හෝ නැත්නම් එහෙම නැත්නම් යාළුවෝ අතර හෝ සමාජයේ හෝ යම් කිසි කෙනෙක් හැම වෙලාවෙම නොසතුටු මූණින් ඉන්නවා නම්, නොසතුටු ස්වභාවයෙන් ඉන්නවා නම්, ඒ නොසතුටු ස්වභාවයේ තියෙනකොට එතන නිකන් හැම කෙනෙක් තුළම කුකුසක් ඇති වෙනවා. හැම කෙනෙක් තුළම යම්කිසි දෙයක් හැඟීමක් ඇති වෙනවා. මොකද මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට එතන තියෙන සාමය, එතන තියෙන අර සැහැල්ලුකම ඔක්කොම පලා යනවා. ඉතින් දියුණු කරන්න ඕනේ මේ සන්තුස්සකෝ සුභරෝ කියලා කිව්වේ සුභරතා කියලා කිව්වේ ඕක භික්ෂුන් වහන්සේලාටත් විශේෂයෙන්, ඒ වගේම මේ ගිහි පැවිදි අයටත් ගිහි අයටත් තියෙනවා. ඒ කියන්නේ සුභරතා කියලා කියන්නේ පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කම. භික්ෂුන් වහන්සේලා නම් පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කම කියලා දැන් භික්ෂුන් වහන්සේලාට උපසම්පදා වෙනකොට ඔය පිළිබඳව මූලික අවවාදයේ ඒ සීමා මාලකයේදීම දෙනවා. ඔබ මහාන වුණේ මෙන්න මේ පරමාර්ථයේ උඩයි. මේ පරමාර්ථයේ මුදුන්පත් කරගන්නකොට ඔබට අවශ්‍ය වෙන මූලික දේවල් හතරක් තියෙනවා. ඒකට තමයි සිව්පසේ කියලා කියන්නේ. මේ සිව්පසයෙන් ඔබට මෙන්න මේක තමයි ඔබට මේ සිව්පසය ලබා ගන්න තියෙන උපකරණේ පාත්‍රය. මේ පාත්‍රය මේක අරගෙන ගියාම පිණ්ඩපාතයට ඔබට හම්බුනොත් යම්කිසි ආහාරයක්, ඒක අනාප එකක් වෙන්න පුළුවන්, කවුරු හරි පරිභෝග කරමින් හිටපු එකක් වෙන්න පුළුවන්. අර අහලා තියෙනවානේ සරියුත් මහ රහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට මේ ලාදුරුකාරයේ පිට්ටු කකා ඉන්නවා. ඉතින් සරියුත් හාමුදුරුවන්ට මේ ලාදුරු රෝගියාට, ලාදුරු වල ලෙප්‍රසි කියන එක විදිය කැලි ගලවන හැටලන එකනේ, ඉතින් ලාදුරුකාරයා මේ සරියුත් හාමුදුරුවන්ට පිට්ටු කෑල්ලක් ගෙනල්ලා බෙදුවා. බෙදනකොට ඇඟිලි කෑල්ලකුත් කඩන් වැටුණා අර පාත්‍රයේ. එතකොට සරියුත් හාමුදුරුවෝ ඒක අහකට දාලා අර මනුස්සයාට පේන්නම ඉඳගෙන වැළඳුවා අරක. ඒ මොකද ඒ මනුස්සයාට අනුග්‍රහයක් කිරීමේ අදහසින්. ඉතින් භික්ෂුන් වහන්සේලාටත් දැන් අපි කොයි කාටත් උපසම්පදායට මූලිකම දෙන අවවාදය තමයි මේ පාත්‍රය අරගෙන පිණ්ඩපාත ගියාම රසමසෝලෙන් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්, මොනෝහරි ලැබෙන්නත් පුළුවන්. ජීවිතය රැකගැනීමේ පරමාර්ථයෙන් ඔබ එය සතුටින් පරිභෝග කරන්න. ඒ ගැන no complaints. ඊළඟට සිවුරු වශයෙන් ඔබට ලැබෙන්න පුළුවන් මහා රූක්ෂ අමුරෙද්දෙන් හදාපු රුවල් මහන රෙද්දෙන් හදාපු මොනහරි ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෝහනට ගිහිල් ඉවර වෙලා සෝහනේ මිනිහක් කොතලා දාලා තියෙන අර රැග්ස් මේ කෑලි ඉරල අරගෙන හදාගත්තාම ඕක ඉතින් නෑනේ ආයි. ඒ කියන්නේ ලී තැවරිච්ච, සැරව තැවරිච්ච, කුණු තැවරිච්ච, අර කුණු වෙච්චව තැවරිච්ච, ඒ රෙදි කෑලි ඉරා ගන්න තියෙන්නේ. ඕකෙන් හදාගන්න රෙද්ද තමයි පාංශු කූලේ. එතකොට හැබැයි කවුරු හරි කෙනෙක් සදහසිතින් පූජා කළොත් කෝසෙය පට සිවුරක් වුණත් බාර ගන්න ඒක නෑල්මක් නැතුව අරකින් තමයි යපෙන්න ඔබේ මේ ඒ කියන්නේ අර මිනිමම් අවස්ථාව, මේ අඩුම අවස්ථාව අරකයි, වැඩිම අවස්ථාව. ඊළඟට ආවාස වශයෙන් තියෙන්නේ රුක් මුළුයි ගස් බෙනයි ගාමේ මේ ගල් ගුහාවයි තමයි. කවුරු හරි කෙනෙක් හදලා දුන්නොත් මන්දිරයක් වුණත් තමන්ගේ අදහසින් නෙමෙයි වාසය කරන්න පුළුවන්. බෙහෙත් වශයෙන් තියෙන්නේ එලහරක්ගේ මුත්‍ර අරගෙන අරලු දාලා අතම්බල හදාගන්න පූති මුත්‍ර බේසජ්ජේ කියන එකයි. කවුරු හරි කෙනෙක් දුන්නොත් ඊට වඩා වැදගත් බෙහෙත් පරිහරණය කරන්න පුළුවන් අර රෝගය නිවාරණය කරගන්න. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ අර කන්ටේන්මන්ට් මොකද්ද, ඒ කියන්නේ තෘප්තිමත් වීම කියන එක. මේ තෘප්තිමත් වීම කියන එක ඊටාම ඒකයි සුබරතා කියලා කිව්වේ. ඊටාම වික්ෂුන් වහන්සේලා අර අවම දෙයින් තමයි තෘප්තිමත් විය යුත්තේ. එතකොට මොකද හේතුව, මේ ඔක්කොම මේ කරන්නේ යම්කිසි එල්ලයක්, යම්කිසි පරමාර්ථයක් නිසා. ඒ පරමාර්ථය මුදුන්පත් කරගන්න මේ ජීවිතේ පවත්වා ගැනීමටයි මේක තියෙන්නේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට ගිහියත්තන්ට දැන් අපි හිතමු හැමදාම කම්ප්ලේන් නම් මහත්ය අනේ හැමදාම කන්න බෑ ලුණු වැඩි, එහෙම නැත්නම් මිරිස් වැඩි, එහෙම නැත්නම් බත් තැඹිලා නැහැ, එහෙම නැත්නම් මේ ඉතින් අර වචනෙත් කියලා නෝන කියන්නේ නැහැ නේ ඉතින් මේ ගෑණි කියලානේ කියන්නේ. මෙච්චර එකේ මේක කරගන්න බෑ, මෙහෙම කරන්න බෑ, මෙහෙම කරන්න බෑ කියලා කම්ප්ලේන් කරන මේ බනිනවා නම් නෝන හැමදාම චුරුචුරු ගානවා නම් අරක මදි මේක මදි මේම හම්බුන්නේ අර ගෙදිට ගත්තා මෙහෙම වාහනයක් BMW එකක් අපිට අඩු වශයෙන් බෙන්ස් එකක්වත් තියෙන්න ඕනේ අර මෙහෙ කියලා කම්ප්ලේන් කරනවා නම් අර ඒ සුබරතාව කියන එක නෑ. දැන් සමාජෙත් එහෙමයි, මිත්‍ර අතරත් එහෙමයි. අරගොල්ලෝ ආවා, ඒගොල්ලන්ට හරියට සැලක මෙයා කළා මේවා කළා, මම ගියා නිකන් පස්ස පැත්තෙන්වත් මන් දිහා බැලුවේ නෑ අරකද මේකද කියලා තියෙනවානේ සමාජයේ කතන්දර අරව මේවා. එතකොට මේ 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 විදිහට අර බොහොම අමාරුයි මේක. ඉතින් මේ මේකයි මේ මේක වැදගත්කම. මේක ප්‍රැක්ටිස් කරන්න එක, පුරුදු කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. මේ සුබරතාව ගොඩක් ඒවා තින් කියන්න වෙලාව නැති වෙන හින්දා මම හිතන්නේ නැති වෙනවා. සුබරතා සන්තුස්සකෝ සුබරෝච අප්පකිච්චෝ. අප්පකිච්චෝ කියලා කිව්වේ ඒකත් භික්ෂුන් වහන්සේලාට කටයුතු අඩුකම කියන එකයි. කටයුතු අඩුකමයි කියලා කිව්වේ දැන් අපි හිතමුකෝ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ මූලිකම පරමාර්ථය මේ සසරින් එතර වීමයි. ඒ කියන්නේ දැන් මම මහණයනට කවදාක්වත් මම ඉල්ලා හිටියේ නෑ කවදා හරි දවසක ඔටවා ගිලා හිල්දා ජයවර්ධනාරාමේ වැඩ කරගෙන මේ කට්ටියට බණ කියන්න ඕව අරම මොකක්වත් මම රිල්ුවේ නෑ මට කියන්න සිද්ධ වුණේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තා ඉමං කාසාවං ගහෙත්වා පබ්බා ජේතමං බන්ති අනේ ස්වාමීනි මේ කහ සිවුරු ටික අරගෙන මාව පැවිදි කරන්න මගේ බලාපොරොත්තුව සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තාය මේ සියලු දුකින් එතරලා නිවන සාක්ෂාත් කර ගැනීමයි මගේ පරමාර්ථය. එතකොට දැන් ඔය ඕක තමයි පරමාර්ථය. නමුත් ඔය පරමාර්ථය යනකොට ඉතින් දැන් මෙහෙම තියෙන්න එපා දැන් හුඟක් වෙලාවට තියෙන දැන් අපිට හිතමු අපිට දැන් ලෙඩක් තියෙනවා. මේ ලෙඩේට බේතක් බොන්න වෙලා තියෙනවා මේ බේත බොන්න කෝපයක් තියෙන බෑ මොකක් හරි එකක් වාජනයක්. එතකොට දැන් මේ අනිත් ඔක්කොම දේවල් මේ කන්ටේනර් එක වගේද. ඉතින් අපි මේ කන්ටේනර් එක කොහොම හරි පරිස්සම් කරගන්න ඕනේ අර බෙහෙත් ටිකක් මේකට දාගෙන බොන්න. නමුත් මේක පරමාර්ථයේ බෙහෙත් බීමයි. දැන් හුඟක් වෙලාවට මොකද වෙලා තියෙන්නේ බෙහෙත් ටික කන්ටේනර් එක දාලා ඒක ඩෙකරේට් කර කර ඒක වලවලා ඉන්නවා. එතකොට ඒකෙන් තමයි හුඟක් වැඩ වෙලා තියෙන්නේ අරකම වෙලා තියෙන අර මතකනේ අර තාපසේ කරාර අර විහිළු කතාවක් තියෙන තාපසේක් භාවනා කරන්න ගියාය භාවනා කරන්න යනකොට මේ තාපසේ ඔක්කෝම જાති අත්තර දාලා පොඩි රෙදි කෑල්ලක් නිකන් මේ අර තාපසේ ඇඳගෙන විදිහට අර අඳින්නේ තාපසේ අර ඉන්දියන් විදිහට අඳින්නේ අර මර දෝතියක් අඳින විදිහට පොඩි ඔන්නෝ කෑල්ලක් ගහගෙන ගියේ නිකන් ඕක මීයක් කපනවා ඒ මීයව මේක පරිස්සම් කරගන්න බලලෙක් ගෙනාවායි බල්ලා කැලේ යන ඉඳා උට කිරි දෙන්න කිරි අරගෙන කරන් ආවේ ඔහොම තියෙන්නේ. ඔන්නෝම තමයි දැන් මේ පරමාර්ථයෙන් එළියට ගියාම වෙන්නේ. එතකොට මේ අප්පකිච්චෝ කියලා කිව්වේ මේ කටයුතු අඩුකම ඒ කටයුතු බහුල වෙන්න අර භික්ෂූන් වහන්සේලාගේ නම් පරමාර්ථයෙන් ඉවත් වෙනවා. ඒක ඉතින් හැබැයි මේක ලොකු මේක ප්‍රශ්නයක්. ඒක තමයි වෙනම කතා කරමු මේ සමාජ කතාව ගැන. මොකද අපි හිතමු මොකද මේ සමාජයේ මිනිස්සු මේ දැන් කතා කරන ගොතුන් කියලා යනවා සමාජයෙන් බලාපොරොත්තු වෙන කොටසකුත් තියෙනවානේ හාමුදුරුවෝ මෙහෙම කරන්න ඕනයි කියලා. නමුත් ওই දෙකම ගානට කොහොම හරි මේ සමබර කරගෙන යන්න ඕනේ. එතකොටයි මේක කරන්නේ. එතකොට අප්පකිච්චෝ කියලා කිව්වේ දැන් ඔය භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන්. ඊළඟට තියෙනවා බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගනිකාරාමතා ඔය විදිහට කියලා මේ තව කතන්දර තියෙනවා හුඟක් දේවල් මේ කටයුතු බහුල වෙන්න හේතු. ඊළඟට ගිහි පැත්තෙන් අරගෙන බලුවොත් අප්පකිච්චෝ කියලා කිව්වේ දැන් අපි හිතමු පෞලක සමාජයක පෞල ජීවිතයක නම් අපි හිතමු තාත්තට කටයුතු හරියෙන් බහුලයි තමන්ගේ දරුවෝ ගැනවත් තමන්ගේ බිරිඳ ගැනවත් එහෙම නැත්නම් තමන්ගේ යාළුවෝ ගැනවත් අර එහෙම නැත්නම් කවුරු ගැනවත් එහෙම හොයලා බලලා වැඩ කරලා කතා කරලා කටයුතු කරන්න වෙලාවක් නැහැ බොහෝම කාර්ය බහුලයි. අම්මත් හරියට කාර්ය බහුලයි ස්වාමියාගේ හෝ එහෙම නැත්නම් දරුවන්ගේ හෝ එහෙම නැත්නම් වෙන යම් කටයුතු ගැන එහෙම හොයලා බලන්න වෙලාව නැහැ වෙන දේවල්. එතකොට ඔය தത്വයට ගිහාම අර පවුලක තියෙන ඒ මිත්‍රශීලීකම් පවුලේ තියෙන සම්බන්ධතාව පවුලේ තියෙන සාමය මේ ඕම නැති වෙලා යනවා. සමාජයකත් එමය හැම තැනකදී එමය. ඒක නිසා මේ අප්පකිච්චෝ කියන එක ඉහි පැවිදි කාටත් ඒක අදාළයි. ඊළඟට සල්ලවක වුත්ති බොහොම සැහැල්ලු පැවතුම් ඇති බව. ඒ කියන්නේ බොහොම සිම්පල් විදිහට කටයුතු කිරීම පැවිද්දන්ට නම් එක තම වැඩගත් පැවිද්දන්ට ඒකින් තමයි මේ අටපිරිකරක් විතරක් වස්තු වශයෙන් Tamanṭai santake වශයෙන් අටපිරිකරක් විතරක් ඒ අර මුල් භික්ෂු සමාජයේදී නියම වුණේ. පස්සේ ඕ එනකොට ඉතින් බුදුහාමුදුරන් කාලෙම යම් යම් හේතුන් සමාජ අවශ්‍යතා වෙන වෙන අවශ්‍යතා නිසා ඒවා ලිහිල් ඒවට බුදුහාමුදුරුවම අනුශික්ෂාපද පනවල තියෙනවා වෙන. නමුත් මූලික අටපිරිකර. එතකොට මේ සැහැල්ලු පැවතුම් ඇතිකම සැහැල්ලු தත්වය සැහැල්ලුකම තියෙනකොට සැහැල්ලු පැවතුම් ඇතිකම තියෙනකොට ඒකේ මිත්‍රශීලීකම රැඳෙන්නේ කොහොමද? වෙලාවට දැන් අපි හිතමු කවුරු 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 හරි මේ සමාජයක පරිසරයක ඉන්නවා නම් බොහොම වැඩි මේ නිකම් මහා ලෝක කරට අරගෙන වගේ එහෙම නැතුව කායකත් හොඳ හිතින් බොහොම සැහැල්ලුවෙන් බොහොම සරල විදිහට කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන එක්කෙනා එක අනිත් අයටත් ගැළපීලා යන්න පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා. එහෙම ගැළපීලා යන්න ස්වභාවය ඇති වෙනකොට එතන ඇති වෙන්නේ අර මිත්‍රත්වයක් මිතුරුකමක්. එතකොට සල්ලවක වුත්ති ඊළඟට සන්තින්ද්‍රියෝ කියන එක භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් නම් මේ භාවනා දියුණු කිරීම මත ඉඳුරං ඉන්ද්‍රියං සංවර භාවයට පත් කර ගැනීම. ගිහි අයගේ පැත්තෙන් අරගෙන බැලුවාම අපි හිතමුකෝ ඉන්ද්‍රියං සංවර භාවයට පත් නොකර ගන්න නිසා බොහෝ වෙලාවට දැන් අපි හිතමු මත්පැන් බොන කෙනෙක්. එහෙම නැත්නම් වෙන ආකාරයේ යම් යම් අයහපත් කාර්යයන්ට නිරත වෙන කෙනෙක්. බොහෝ වෙලාවට තමන්ගේ ඉන්ද්‍රියන් සංසුන් කර නොගැනීම නිසායි ওই ප්‍රශ්න ඇති වෙන්නේ. හුඟක් වෙලාවල් වලට ඔබ දැකලා තියෙනවා ඔය දැන් ඔය හරියට මේ මිනිස්සුන්ගේ තියෙනවා මේ උපන්දින උත්සව අරව මේ පුංචි ළමෙක් අවුරුද්දක් වයස ඇති පුංචි ළමෙකුට ඉතින් මිනිස්සු බොන්න මාත්‍රකවල් හදා ගන්නවනේ එක එක ඒවා. මොනවා මොනවා හරි. එතකොට මේ පොඩි එකාට කිරිත් නෑ එදාට අනිත් අය හොඳටම බීලා ඊට පස්සේ කෝලහලයක්. මේ ළඟදී ඒ ටොරොන්ටෝ ගෙදරක උපන්දින උත්සවයක් කියලා ගුටි ගහගෙන මේවා පෙරලගෙන අන්තිමට මේ ඔක්කොම විනාශ වෙලා කියලා තමයි උපන්දිනේ නතර වුනේ. මොකද අසංවර ඉඳුරන් ඇතිකම නිසා. ඉතින් එතකොට කොහෙද මිත්‍රත්වය දැන් මේ ඇත්තටම මම මේ මතක් වෙච්ච එක හොඳයි. දැන් මේ ඇත්තනත් ඉන්නනේ පුංචි ළමයි අරගොල්ල මේගොල්ලෝ. ඔය බොන්න මාත්‍රිකාවෙන් හදා ගන්නපා මේ ළමයින්ට මෙහි ඉන්න ළමයින්ට කියලා දෙන්න. මේ ඕගොල්ලෝ මේ බොහොම වාසනාවන්ත ඒ කියන්නේ ප්‍රිවිලේජ් මේ අය. මේ කිසිම දෙයක් නැති දුප්පත් ළමයි ලංකාවේ ඇතුළු මේ රටවල වල ඉන්නවා. දැන් එහි ඩිට්‍රොයිට් වල එහෙම ඉන්නවා එහෙම අය. උපන් දිනේ දවසට අපි මහරගම පිළිකාරෝහලේ ළමයෙකුට බේතක් අරන් දෙන්න. හැමදාම දිවයින පත්‍රය අරගෙන බැලුවාම පත්‍රයේ තියෙනවා පින්තූරත් එක්ක දාලා ඉන්ටර්නෙට් එකෙන් පින්තූරත් එක්ක දාලා තියෙනවා මේ අහවල් ළමයාගේ වකුගඩු රෝගයට මේ දුප්පත් දෙමව්පිය ආධාර ඉල්ලනවා කියලා. ඇස් රෝගයට, හදවත් රෝගයට ආධාර ඉල්ලනවා කියලා. එතකොට අර ප්ලාස්ටික් ගොඩ ගන්නවට වඩා නැත්නම් මේ කන්න තියෙන මිනිස්සුන්ට අරගෙන ඇවිලා නටෝල කන්න දෙනවට වඩා වැදගත් දෙයක් පින් සිද්ධ වෙන දෙයක් සමාජ මෙහෙවරක් සිද්ධ වෙනවා ඒ ඩොලර් 15ක් මේ අර බේතක් අරන් දෙන්නේ ඇරියි. එතකොට කල්පනා කරයි මේ අපිට එතකොට අපි නිකන් මහ බෝරින් මිනිස්සු වෙනවා අපිට මේ ගැදරින්ග්ස් නැති වෙනවා අරෝම නැති වෙනවා කියලා. නමුත් ඒවා වුණත් බුද්ධිමත්ව කල්පනාවෙන් සංවිධානය කරගන්න පුළුවන් මේ ළමයින්ට පුළුවන් තරම් මේ මානව දයාව කියන එක උගන්වන්න ඕනේ. නැත්නම් හරියම මේ ෂෙල්ෆිෂ් වෙච්ච එහෙම ලෝකයක් හැදෙන්නේ. මානව දයාව කියන එක අපෙන් අපි අනුන්ට අනුන් වෙනුවෙන් අපි යමක් කළ යුතුයි කියන හැඟීම හුඟක් ළමයි කියම තියෙනවා ඇති කරන්න ඕනේ. ඉතින් ඒක දෙමව්පියෝ විශේෂයෙන්ම කරන්න ඕනේ දෙමව්පියෝ. එතකොට මේ සන්තුෂ් ඊළඟට එන්නේ නිපක කියන ගුණය. නිපක කියලා කියන්නේ ප්‍රඥාවන්ත වීම. ප්‍රඥාවන්ත වීම කියලා කිව්වේ ඇත්තටම ප්‍රඥාවන්තකම ඕනෑම දෙයකට හොඳම මේ විසඳුම. ප්‍රඥාවන්ත නොවිච්ච ඕනෑම තැනක ප්‍රශ්නයක් තියෙනවා. අපි හොඳට කල්පනා කරලා බලන්න යම් තැනක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රඥාවන්තකම නැති තැනයි. ඕනෑම තැනක බලන්න ප්‍රඥාවන්ත නොවීම තැන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මේ කදාල් කතන්දරන හරිර තියෙන නමුත් අපිට වෙලාවයන් නිසා මේ පස්සේ පස්සේ අපි කතා කරමු. දැන් බුදුහාමුදුරුව මේ හුඟක් තැන්වල පැහැදිලි කරලා තියෙනවා මේ ලෝකේ යම් කිසි ගැටලුවක් ඇති වෙලා තුන ඇති වුණා නම් මේ තරම් දුරට ඒ සෑම ගැටලුවක්ම ඇති වෙලා තියෙන්නේ බාලතෝ uppajjanti no panditato බාලයාගෙන් මිසක් ඒ කියන්නේ දුෂ්ප්‍රඥයාගෙන් මිසක් ප්‍රඥාව නැති එක්කෙනාගෙන් මිසක් ප්‍රඥාව තියෙන එක්කෙනාගෙන් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥාව තියෙන එක්කෙනා ඕනෑම තැනක ඕනෑම දෙයක් බොහෝම නිර්වෘල් අවබෝධ කරගන්නවා හේතු සාධක අනුව ඊළඟට හොඳ නරක ගැන කල්පනා කරනවා. ඒකයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. එහෙනම් ප්‍රඥාවන්ත එක්කෙනා ප්‍රඥාවන්ත තැනත්තා ප්‍රඥාවන්ත භාවයේ තුල අර මිත්‍රත්වයේ කියන එක තියෙනවා. ඒතර මේ මෛත්‍රිය ගැනයි කතා කරන්නේ. එතකොට ඒ බඳු තැනත්තා බොහොම හොඳ මිත්‍රයෙක් බවට පත් වෙනවා. අප්පගබ්බෝ කියලා කියන්නේ මේ ප්‍රගල්භතාව නැතිකම ගැන. ප්‍රගල්භතාව කියලා කිව්වේ අපි හිතමුකෝ මේ අපි වචනයක් තියෙන මේ නිකන් කවුරුත් මේ කියන දේ අහන්න යනවා ගඩි ගෝල් ගතිමන ස්ටබර්න් කියලා අන්න එහෙම ගතිය. දැන් එහෙම එක්කෙනාට දැන් කොච්චර කිව්වත් ඒකට මේ ඇත්තටම ස්ටබර්න් කියන එක හුඟක් හොඳයි. එහෙම නිකන් මහා නිකන් මේ දැන් අපි හිතමු ප්‍රගල්භතාව කියලා කියන නිකන් මහා මේ කිසිම දෙයකට නම්‍යශීලී බවක් නැති මොකක්වත් මේ කවුරු කියන දේත් අහන්නේ නැහැ නිකන් Tamange මොකද්ද මේ රාජේන්ද්‍ර මහත්තයාට දෙන්න තියෙන හොඳම සිංහල වචනේ දරදඬු. එහෙම අන්න එහෙම ගතියක් තියෙන එක නේද දරදඬු එක්කන බලන්න එහෙම එක්කෙනෙකුට කවුරුවක්වත් කැමති නැහැ. ඒක ගෙදරක වෙන්න පුළුවන්, සමාජයක වෙන්න පුළුවන්, පන්සලක වෙන්න පුළුවන්, වෙන තැනක වෙන්න පුළුවන්. මේ මිත්‍රත්වය ගැනයි කතා කරන්නේ. අන්න ඒ ගතිය නැති වෙන්න ඕනේ. අප්පගබ්බෝ මේ ගතිය. මේවා තමන් සොයන් විවේචනාත්මක කියන බුදුහාඳුරෝ විතරම පැහැදිලි කරනවානේ මේ ධර්මයේ කන්නඩියක් වශයෙන් පාවිච්චි කරන්නයි කියලා. ඒ කියන්නේ කන්නඩිය කියලා බලල ඉවරලා ඔළුව පීරලා නැද්ද, ටයි එක හරියට බැඳලා තියෙනවද, එහෙම නැත්නම් හොඳට කමිසය ඇඳලා තියෙනවද කියලා බලන එකනේ කරන්නේ එකෙන්. ඒ කියන්නේ කන්නඩියෙන් කරන්නේ තමන්ගේ පරිවර්ත සකස් කරගන්න එකයි. ධර්මයත් එහෙම කන්නඩියක් වශයෙන් පාවිච්චි කරන්න ඒකට නිතරම ඒක තුලින් බලන්න මගේ ඒවා මගේ ක්‍රියාවන් මගේ සිතුවිලි මගේ වචන මේවා හරිද කියලා. ඊළඟට අනික කුලේසු අනුගිද්දෝ ඒකත් හාමුදුරුන්ට විශේෂයෙන් තියෙන්නේ කිසිම ගිහි පාර්ශ්වයක් පිළිබඳව ඕනෑවට වඩා ඇලෙන්න යන්න එපා. ඇලෙන්න එපා. ඔක හාමුදුරුන්ට තියෙන කතාවක්. ඒකේ ආදීනව තියෙනවා. මම මෙහෙම තියෙනවා. කුලූපක කියලා වෙන වචනයක් තියෙනවා. කුලූපක කියලා කියන්නේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුතත්, ත්‍යාග, ප්‍රඥා කියන කරුණු පහෙන් සම්පූර්ණ වෙච්ච. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන කරුණු පහෙන් සම්පූර්ණ වෙච්ච. දැන් අපිට තේරෙනවා. එබඳු කෙනෙක් කියනවා අනේ හාමුදුරනේ අපි මේ හාමුදුරු ගැන අපේ මෙහෙමයි මේක තියෙන ආකල්පය. ඕනම දෙයක් හාමුදුරුව අපිත් එක්ක කතා කරන්න අපිට මේ වෙන්න කියලා ඔහොම පැවරීම් කරනවා. ඊළඟට ඕන අපේ ගෙදරට අන්න එන්න ඔහොම කියලා මේ පැවරීම් කරනවා මේ කතාව. හැබැයි ශ්‍රද්ධා, සීල, ශ්‍රුතත්, ත්‍යාග, ප්‍රඥා කියන මේ කරුණු පහ තියෙනවා. නිකම් මේ ආන්දර යනකම මේක බීලා අපේ ගෙදරට එන්නේ කියලා. ඒ කතාව නෙමෙයි මේ ඈ. මෙන්න මේ කරුණු පහෙන් සම්පූර්ණ ඕනෑම කෙනෙක්. එතකොට ඒගොල්ලන්ගේ ගෙදරකට ගොඩ වෙන්න කුල උපක කියලා කියන්නේ ඒකයි. කුලය කියලා කියන්නේ පවුල, උපක කියලා කියන්නේ එළමෙනවා කියන එකයි. අන්න ඒ බඳු පැවරීම් කරපු ඒ කුලපග කියලා කියන්නේ ඒකයි. දැන් අපි කුලපගයි කියලා කියන සාමාන්‍යයෙන් අපි යාළුයි කියන තේරුණේ. අර ධර්මානුකූල අදහස අරකයි. එතකොට එහෙම අර ඕන් නැති ඔය කියන්නේ ඕනෑවට වඩා මේ අන්තයට ගිහිල්ලා ඕනෑවට වඩා මේ නෑදෑකම් හරි යාළුකම් හරි මිත්‍රකම් හරි අනේ අරවයි මේවයි කියාගෙන මේ ඇලෙන්න යන්න එපා. ඕක ගිහි අයටත් ඕක තියෙනවා. දැන් ගිහි අයට තියෙන්නේ කොහමද? අපි හිතමු දැන් දෙන්නේ 3 දෙනෙක් පවුල් 2 3ක් ක්ලාස් තියෙනවා. ඒගොල්ලෝ තමයි ට්‍රිප් යන්නෙත් ඒගොල්ලෝයි බාබකියු දාන යන්නෙත් ඒගොල්ලෝයි පික්නික් යන්නෙත් ඒගොල්ලෝයි ක්‍රූස් එක යන්නෙත් ඒගොල්ලෝයි අරගොල්ලෝ හැමදාම උදේත් ඒගොල්ලෝ හවසත් ඒගොල්ලෝ දවලුත් ඒගොල්ලෝ ඊට පස්සේ ඔන්න පොඩ්ඩ ඊළඟ තරහ වෙනවා. තරහ වෙලා ජම්මන්ත වෙලා වෛර වෙලා යනවා ඊළඟට. ඒක ඕනෑවට ඒ කියන්නේ මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. ඒකේ පාලනයක් ඇතුළේ. හොඳට මේ සමාජය අරගෙන බලන්න. එතකොට ඒක ඒ කියන්නේ මේ මේ අමිත්‍ර භාවයෙන් නෙමෙයි. ඒක අර ප්‍රඥාව කියන එක අර මේක බොහොම අදාළම දේ බුදුහාමුදුරුවෝ නිපක කියලා කිව්වේ ඒකයි. එතකොට කුලේසවන්නු කිද්දෝ ඊළඟට ඔතනින් ඉවරයි අර 14. ඔය 14 ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔය 14 ප්‍රගුණ කරන්න ඕනේ, දිනුනු කරන්න ඕනේ. ඒ දිනුනු කිරීම මත දැන් මිත්‍රත්වයේ කියන එක. එතකොට දැන් ඔය කිසිම ගැටීමක් නැති මේ මිත්‍රයෙක් මේ කරුණ ටික කවුරු හරි පිළිපදිනවා නම් මිත්‍රයෙක් දැන් එතන ඉබේම හැදිලා. ඒ කියන්නේ දැන් කියන එක පැහැදිලිනේ. එතකොට ඒ මිත්‍රයා නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යු. වැදගත්ම දේ, වැදගත්ම කතාවක්. නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යු. විඤ්ඤූ කියලා කියන්නේ බුද්ධිමත්තයි. නිදහස් චින්තකය. මොලේ කල්පනා කරලා වැඩ කරන අය. ඊළඟට අර වගේ සිල්වත් ගුණවත් කියලා අපි ගැඹුරෙන් දකින අය. මේ විඤ්ඤූ කියන වචනේ දැන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ. ඒ කියන්නේ ප්‍රඥාවන්තය. අන්න ඒ ප්‍රඥාවන්තයෝ මේ මේ නිකම් නිකම් බුද්ධිමන්තු නෙමෙයි ඈ. මේ ඉන්ටලෙක්චුවල්ස් කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. වයිස් පීපල් කියන එක. මේ ප්‍රඥාවන්තයෝ උපවාදෙය්‍යුම් උපවාද කරන. ඒ කියන්නේ උපවාද කරනවා කියලා කියන්නේ. නිකන් අවමන් කරන හෙලා දකින. නච කුද්දං සමාචරේ කිංචි පුංචි දෙයක්වත් කරන්න එපාය. නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම්. මේ බුද්ධිමත් අය උපවාද කරන හෙලා දකින පුංචි දෙයක්වත් කරන්න එපාය. දැන් එතකොට ඔන්න දැන් ඒ ඒ ඒ කරනවා කියලා කිව්වේ කතාවෙන් කරන්න එපා, ක්‍රියාවෙන් කරන්න එපා. එතකොට මනස කොහොමත්ම අර කරුණු වලින් තියෙනනේ. අන්න දැන් එතකොට මේ පුද්ගලයා මේ කරන එක්කෙනා දැන් හොඳම හොඳ මිත්‍රයෙක් වටපත් වෙලා. ඒ මිත්‍රයාට පුළුවන් හිතන්න සුඛිනෝවා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවං සුඛිතත්. ඔන්න මෛත්‍රී අර භාවනා කරන කොටස, හිතන කොටස. සුඛිනෝවා සියලු සත්ත්වයෝ මේ මේ ඇසුරු කරන ලෝකයේත් එක්ක මේ සියලු මිශ්‍ර වෙන සියලුම සත්වය සුඛිනෝවා සුඛයටපත් වෙත්වා. ඊතර සුඛය කියලා කිව්වේ කායික සුඛ, මානසික සුඛ, ලෝකෝත්තර සුඛ, ලෞකික සුඛ මේ ඔක්කොම සුඛිනෝවා. ඛේමිනෝ හොන්තු සුරක්ෂිත වෙත්වා. දැන් අපි දැන් අපි ළඟ අපි සුරක්ෂිත නැහැනේ. දැන් කවුරුත් කාටවත් තියනවද මේ කවුරුහරි සර්ටිෆිකේට් එකක් දීලා ඔයා කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔයා හරිම සුරක්ෂිතයි. එකෙන් දැන් මේ ඉඳගෙන ඉන්න මාත් ඇතුළේ මේ කවුරුවත් දන්නේ නැහැ මේ ඇතුළේ මොනවද වෙන්නේ කියලා. ඊළඟට දැන් ඊළඟ මොහොත දැන් මෙතනින් නැගිටලා යනකොට ඊළඟ විනාඩි ගානේ අපි මොනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි සුරක්ෂිත නැහැ. කවුරුවත් අපි සුරක්ෂිත නැහැ. කිසිම දෙයක් සුරක්ෂිත නැහැ. එතකොට අපි ප්‍රාර්ථනා කරනවා ඒ තියෙන insecurity feelings නැති වෙලා ගිහිල්ලා හැම කෙනෙක්ම සුරක්ෂිත වෙත්වා, සුරක්ෂිත වෙත්වා, සුඛිනෝවා, ඛේමිනෝ, ඛේමිනෝ, ඛේමිනෝ. ඒ කියන්නේ ക്ഷേම භූමිය කියන එක දන්නවද? කේමිනෝ හොත්. එතකොට ඊළඟට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වූ ජීවිතයත් වූ විත්වා. එතකොට හරිනේ. එතකොට තමයි දැන් ඔය නිකන් අපි ඉඳගෙන ඉවරලා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කිව්වට වැඩක් නැහැ. මොකද අර 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 පදනම නැතුව. ඊළඟට කියන සබ්බේ සත්තානි සත්වයෝ කවුද? ඊළඟ විස්තර කරනවා ඒ සත්වයෝ කවුද? ඒ සත්වයෝ කියනවා සබ් කොහොමද දැන් ඇවිල්ලා නැත්තේ? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. යේ කේචි පාන භූතත්ති. යේ කේචි පාන භූතත්ති. යම් කිසි ප්‍රාණ භූත සත්වයෝ ඉන්නවා නම් ප්‍රාණ භූත කියලා කිව්වේ ප්‍රාණ කිව්වේ පණ තියෙන සත්වය. භූත කියලා කිව්වේ පහළ වෙච්ච සත්ත්වය. දැන් අපි අර භූතයෝයි කියලා කිව්වහම මේ හිතන්න එපා නිකන් ඔය හොල්මන් අරෝමේ කතාවක්. ඒ භූත කියලා වචනින් අදහස් කරන්නේ පහළ වුණු, ඉපදුණු, හටගත්ත, හැදුණු. ඒ සත්ත්වය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා තස තාවර කියලා. තස කියලා කියන්නේ ත්‍රාෂයට පත් වෙන සත්ත්වය. තාවර කියලා කියන්නේ ස්ථාවර සත්ත්වය. දැන් අපි ඔක්කොම දෙනා තසයි. ඒ කියන්නේ අපි ත්‍රාසයටපත් වෙනවා. අපිට බය ඇති වෙනවා. ඒකයි හිමින්සරේ යනකොට පිටිපස් දැන් කල්පනා කර කර යනවා පාර දිගේ යනකොට එකවර පිටිපස්සෙන් ගිහලා වාහනයක් හෝන් එකක් ගැහුවොත් එහෙම උඩ ගිහලා විසි වෙන්නේ. මොකද මේ අපේ අපි හැම වෙලාවෙම මේ ත්‍රස් ඒ කියන්නේ බය කියන එක මේ ඒ බය වෙලා තියෙන මොකද්ද? ඔක්කොම බයත් එක්ක මේ ජීවිතේ පරිස්සම් කර ගැනීම කියන ආකල්පයට තියෙන බය. එතකොට අපි සියලුම සත්ත්වය අපි විතරක් නෙමෙයි සියලුම සත්ත්වය මේ තසයි. ඒ කියන්නේ ත්‍රස්ත වෙන බයටපත් වෙන සත්ත්වය. ඊළඟට තාවරාවා ස්ථාවර සත්ත්වය ඒ තමයි රහතන් වහන්සේලා සහ බුදුවරු. එතකොට ඒ සියලුම සත්ත්වය සබ්බේ සත්තා භවන්ත සුඛතා. තසාවා තාවරාවා අනවශේෂා. එතකොට ওই දෙක අතර තියෙන ශේෂයක් නැතුව සියලුම සත්ත්වය. ඒ අනුශේෂ සත්‍යය තමයි දීඝාවා දිග, මහන්තාවා මහත්, මජ්ඣිමා මධ්‍යම, මජ්ඣිම රස කෙටි, ඒ කියන්නේ මිටි, තූලා චබි ස්තුල, තූලා දිඨාවා යේව අද්දිඨා. දිඨාවා දකින, අද්දිඨා නොදකින. ඒ කියන්නේ අපිට පේන්න ඉන්න නොපෙන්න. එතකොට පේන්නේ නැන නොපෙනෙන කියලා කිව්වහම මේ දැන් අපිට මිනිස්ය වශයෙන් අපිට පේන්නේ මේ ත්‍රිමාන රූප. මේ ත්‍රිමාන රූප වලින් බාහිර වෙච්ච, ඒ කියන්නේ වෙන වෙන ඩයිමෙන්ෂන්ස් වල ඉන්න දෙවියෝ, ඒ වගේ සත්ත්වයොත් මේ අර පේන නොපෙනෙන, ඒ කියන්නේ ඊළඟට ඊළඟ වන ඉතාලම මේ ක්ෂුද්‍ර ප්‍රාණිය වුණත් වෙන්න පුළුවන් සියලුම දෙනා. එතකොට මේ අන්තවාදී වෙලා හෙමින් එපා මේ 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 අන්තවාදයක් මේ හිතන්න එපා. දැන් අපි තුමෝ අසනීපයකට වේද බිවොත් එහෙම මගේ මේ ශරීරයේ තියෙන මොන හරි බැක්ටීරියා අරවා මැවිනාසෙලා ගිහිල්ලා එහෙම කතාවක් නෑ මේක. මේ මෛත්‍රී සිත තියෙනවා පේන නොපෙනෙන සියලු සත්‍යයන්ට. ඊළඟට දිත්තාවයි වද්දිත්තා ඒච দূරේ වසන්ති අවි দূරේ දූරේ වසන්ති බොහෝම දුර ඉන්න සත්වයේ, අවිදූරේ ළඟ ඉන්න සත්වයේ. භූතාවා සම්භවේසීවා භූත පහළ වෙච්ච සත්වය සම්භවේසීවා භවයක් දැන් පහළ වීමක් බලාපොරොත්තු වෙන මව කුසේ ඉන්න සත්වය, එහෙම නැත්නම් ඒ වගේ උපතක් බලාපොරොත්තු වෙන ඉන්න සත්වය. දැන් ඕකදී තමයි හුඟක් දෙනා කියන්නේ අර සම්භවේසීවා කියන එකේදී අදහස් කරනවා කියලා ගන්ධබ්බ කතාව. ඒ කතාව ඒ කියන්නේ ගන්ධබ්බේ වුණත් ඒත් භූත, ඒ කියන්නේ හටගත් එකක්. ඒ කියන්නේ ඊළඟට ආයි ඒ සියලුම සත්‍යෝ සබ්බේ සත්තා භවං සුභිතත්තා සියලුම සත්‍යෝ සුවපත් වූ ජීවිතත්වෝ වෙත්වා. ඊළඟට න පරෝ පරං නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්ථ චිනං කංචි. න පරෝ පරං නිකුබ්බේත න පරෝ පරන්න කියන්නේ එපා. න පරෝ පරන්නේ කුබ්බේත කවදාක්වත් කෙනෙක්ව හෙලා දකින්න එපාය. නාති මඤ්ඤේත කත්ථ චිනං කංචි කවදාක්වත් කෙනෙකුට අවමං කරන්න එපාය. මොකද මේ මිත්‍රත්වය ගැන මේ කියන්නේ. න පරෝ පරන්නේ කුබ්බේත නාති මඤ්ඤේත කත්ථ චිනං කංචි. එතකොට ඕකේ පොඩි පොඩි මේ එක්සෙප්ෂන් පොඩි මේකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් දරුවෙක් වරදක් කරනවා කියලා, දරුවෙක් හරි යාළුවෙක් හරි වරදක් කරනවා කියලා කියමුකෝ. එයාට දැන් අපි දැන් බැනලා හරි මොනෝ හරි කළා යා නිවැරදි කරන්න හදනවා කියලා කියමුකෝ. එතකොට පරමාර්ථය යාව අර නිකුර්වණේ නැත්තම් යා හෙලා පහල දාන නෙමෙයි ඒක අදහස් කරන්නේ. ඒ කියන්නේ නිකුර්වණේ කරනවා කියලා කියන්නේ නිකන් අතහැරලා නිකන් මේ කෙලෙම නිකන් හෙලා දකින්නවා කියන එක, හෙලා දානවා කියන එක. එහෙම නෙමෙයි. අර දැන් දරුවෙකුට හෝ වෙන කෙනෙකුට හෝ සමහර විට අපි හිතමුකෝ දැන් නරක දෙයක් කරනවා නම් දැන් අර අර එහෙම ජාතක නෙමෙයි මේ සූත්‍ර වල තියෙන හුඟක් මේ මේවාදී එහෙම දෙයක් කිරීම මේ අර අර අවමන් කිරීම ඒකට ගණන් ගන්නේ නැහැ. ඒක ගණන් ගන්න එයාට යහපතක් කිරීම. ඒකට කියනවා මෙත්තා වචී කම්ම කියලා. එතකොට න පරෝ පරන් නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා. වැදගත්ම වචන දෙක. ව්‍යාරෝසනා ඔය හුඟක් කියලානේ ක්‍යාරෝසනා කියලානේ කියන්නේ. කියන්නේ මේ ඈ. ව්‍යාරෝසනා පටිඝ සංඥා. ඒ කියන්නේ රෝෂය කියලා කියන්නේ. රෝෂය කියලා කියන්නේ රෝෂය කියලා කියන්නේ කෝපය කියන එකයි. දැන් අපි මේ ළමයින්ට දාන නම රෝෂිනී කියලා. මොකද්ද ඒක තේරුම? නහුතර නගින එක්කෙනා කියන එකයි. ඒ කියන්නේ ව්‍යාරෝසනා මේ රෝෂයෙන් තොරව පටිඝ සංඥා පටිඝයෙන් තොරව පටිඝ සංඥාවෙන් තොර ගැටීම පටිඝ සංඥාව කියලා කියන්නේ මේ ගැටීම එන්තරපටි ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ ඒ ඒ ඒ ඒ අදහස් වලින් යුක්තව කෙනෙකුට දුකක් වේවා නේ ඔකට හෙන ගහපන් කියලා එහෙම කියන්න හිතන්න එපා. මොකක්ද එහෙම කියන මිනිස්සු සාප කරනවා මිනිස්සු එක එක්කෙනා එහෙම කරන්න එපා. දැන් මේ කරන්නේ මොකද්ද මේ? මේක තමයි මේ උපරිම මෛත්‍රිය මේ මිත්‍රත්වය. ඊළඟට මේ මතක් කරන්න ඈ මාතා යතහා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මාතා යතහා නියම් පුත්තං අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවට දක්වන අර මිත්‍ර ආකල්පය ඒ කියන්නේ ආයුෂයෙන් ආයුෂයත් පුදලා අම්මව රකින්න දැන් ඕනතරම් ඉන්නවනේ තමන්ගේ දරුවා රැක ගන්න ජීවිතේ පූජා කරන අවස්ථාවල් මේ මව්වරු ඒ කියන්නේ ඒ මව් ගුණය කියන එකේ ඒ දැන් මේ කවුරුත් මව්පියෝ හින්දා තේරෙනවා නේද දරුවන් පිළිබඳව තියෙන ඒ කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් තියෙන හැඟීම මොකද්ද කියලා. එතකොට මේ එන්න ඒ විදිහේ මෛත්‍රියාකල්පයක් මිත්‍රාකල්පයක් මේ එක්කෙනෙකුට නෙමෙයි තමන්ගේ දරුවාට විතර නෙමෙයි මුළු ලෝකයටම ඒ ආකාරයට සලකන ආයුසායක පුත්ත මනුරක්කේ ඒ වම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං. ඒ කියන්නේ මේ සිතුවිලි ගොඩ මේ සබ්බේ සත්තා භවං සුපිතත්තා කියන මේ සිතුවිල්ල අපරිමාණං. ඒ කියන්නේ පරිමාණයක් නැතුව ඒ කියන්නේ බවුන්ඩ්ලස් අපරිමාණං මේක පතුරවා හරින්න. දැන් අර අපි අර භාවනාවේදී මේ අර මේ ලෝකයේ විශ්වයේ මේ ඔක්කොම අපිට ගොනු කරගන්න අපි හිතර බලන්නේ එහෙමයි. පටික සංඥාව කියලා කියන්නේ ඇත්තටම මේ මේක අදහසම මේ මොනම හරි දෙයකින් කමක් නැහැ. මේ ගැටීමට ගැටි ඒ කියන්නේ නෑ ඒ කියන්නේ දැන් දැක්කාම හෝ මොකක් හරි හෝ වචනේ හෝ මොකක් හරි මේ ගැටෙන ස්වභාවය කියන එකයි. ගැටෙන ස්වභාවය මෙහෙමයි අපිට ඉස්සරහට අපි සූත්‍ර වලදී සාකච්ඡා කරන වචන දෙකක් එනවා. පටික සංඥාවයි තවත් ඒ වගේ ඒකට තවත් සමාන වචනයක් තියෙනවා. මේ දැන් මේ මේ පටික සංඥාව කියලා කිව්වේ දැන් අපි මෙහෙම හිතමුකෝ. අර මම අර ළමයාට සරවෙන එකින්ම කිව්වේ. දැන් මෙහෙම කතාවක් තියෙනවා. බුදුහාමුදුරුවන්ට මේ බුදුහාමුදුරුව කොසල් රජුරවන්ට ඔය කතා කරපු කතාවකදී කියනවා කොසල් රජුරවන් වගේ ප්‍රශ්නයකදී කොසල් රජුරවන්ගෙන් අහනවා බුදුහාමුදුරුව දැන් ඔය ඔබ රජුරවෝ රජුරවන්ගේ දරුවෙක් හරි මුණුබුරෙක් හරි උකුලේ තියාගෙන හුරතල් කර කර ඉන්නවා. මුරතල් කර කර ඉන්නකොට මේ රජ්ජුරුව කායක් හරි කතා කර කර ඉන්න වෙලාවේ මේ දරුවා අර රජ්ජුරුවන්ගේ පොඩි ප්‍රමාදයක් දැකලා මෙතනින් නිදහස් වෙලා ගිහිල්ලා ගල් කැටයක් හරි ලී කෑල්ලක් හරි කටේ දා ගන්නවා. එතකොට රජ්ජුරුව මේක දැක්ක ගමන් එකපාරට ළමයා ඇදලා අරගෙන කටත් මිරිකලා කෑ ගහද්දි මේක ඇදලා දානවා අහකට. එතන බුදුහාමුදුරුව අහනවා ඒ කරන්නේ මේ කෝපයකින්ද, ඒ කියන්නේ මේ අර පටිගෙහකින්ද, එහෙම නැත්නම් වෙන යම් ආකල්පයකින්ද? එතකොට රජ්ජුරුව කියනවා මේ ඒ කරන්නේ බැරි වෙලා එහෙම අර ගල හෝ එලී කෑල්ලෝ හිර වෙලා මරණාන්තික හෝ ඒ වගේ මේකට පත් වෙයි කියන කරුණාවමයි එතන තියෙන්නේ. අර නමුත් අර අර ඒ විදිය බොහොම ගොරෝසුයි. නමුත් එතන නෑ අභ්‍යන්තර විග්‍රහ කළ බැලුවාම අර වගේ හානියක් කිරීමේ චේතනාවක් නෑ කියලා. එතන මේ පටික සංඥාව කියලා කිව්වොත් ඔන්නෝය අර හා නිකන් ගැටෙන, ඒ කියන්නේ ගැටුම් ස්වභාවයේ චේතනාවේ තියෙන ගැටුමක්මයි. පටික සංඥා අධිවචන පටික සංඥා අධිවචන සංඥා කියලා වචන දෙකක් තියෙනවා. අපිට මේ ඒ කියන්නේ ඒ නාම රූප ගැන කතා කරනකොට අපි ඕක ගැන කතා කරමු පස්සේ අපි සූත්‍රවලදී. එතකොට ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේයි. මාතායතානියම් පුත්තං ආයුසායක උත්තමං රක්කේ ඒවම් සබ්බහූතේසු මාන සම්භාවේ අපරිමාණ. නැට මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණ. මේ මෛත්‍රී සිත සබ්බ ලෝකස්මින් සියලුම ලෝකේට අපරිමාණං ප්‍රමාණයක් නැතිව සියලුම සත්වයෝ, ඒ කියන්නේ එතන නෑ මොකක්වත් ඩිස්ක්‍රිමිනේෂන් එකක් හෝ සෙග්‍රිගේෂන් එකක් හෝ, එහෙම නැත්නම් මේ මෙතන ඉන්න සියලුම අපේ යාළුවෝ විතරක් සුවපත් වෙත්වා, අනිත් අය අපේ යාළුවෝ නෙමෙයි, ඒගොල්ලෝ මේ ඕන එකක් වෙත්වා කියලා මම කතාවක් නෑ. ඊළඟට උද්දං අධෝච තිරියංච, උඩට යටට හරහට, ඒ කියන්නේ දස දිසාවලටම, අසම්බාධං අවේරං අසපත්තං, සම්බාධයක් නැති, ඒ කියන්නේ කිසිම හැප්පිල්ලක් නැති. දැන් අපි මෛත්‍රී කරන කරගෙන කරගෙන යනකොට මේ සතුරෙක් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් හම්බුණා. ওই මිනිස්සයා මට 1980 වෙදී මට විශාල කරදරයක් කළා. එතනින් කියලා අර හිත හැපෙන්න දෙන්න ඉඩ දෙන්න එපා ඇතෙත් කියලා. හරිද? එතකොට මානසං භාවයේ අපරිමාණං මේ 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 මනස අර විදිහට දිග හොඳට පතුරවනවා. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ, ඒ මෛත්‍රී භාවනාව විතරක් ওই හතර ඉරියව්වේම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ කොහේ හරි බැංකුවට ගිහිල්ලා ඉවර වෙලා බැංකුවට ගිහිල්ලා පොලිමේ ඉඳගෙන ඉන්නකොට අපි හිතමුකෝ බැංකුවේ ඉන්න වැඩ කරන ඔය මේ ටෙලර්ස්ලා ඉතින් කතා කර කර ටෙලිෆෝන් එකට ආන්සර් කර කර නියපොතු උල් කර කර දැන් ඉන්නවනම් පිටු අපි පුපුරනවා, මට අපිට මෙච්චර වැඩ තියෙනවා මේ ගෑනුන්ට තේරෙන්නේ නැහැ මේ කියලා තමන් අර්ථ ඉඳන පුපුරනවා. කාර් එකේ ලෝකට යනකොට ඔක්කොටම බයිනවා අපිට, ඒක වෙනුවට කාට මොනවත් ඇහෙන්නේ අර ඇතුළේ ඉන්න මිනිස්සු වැනුම් ගන්නනේ. ඉතින් ඔය සාමාන්‍ය අපේ විදිහනේ ඔක. ඉතින් ඒ එහෙම නැතුව, ඒ කියන්නේ තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මේ හතර ඉරියව්වේදීම අර විදිහට නැතුව මේ මෛත්‍රී මනස, මේ මිත්‍රත්වයේ මනස තමන්ට රඳවා ගන්න පුළුවන්, භාවිත කරන්න පුළුවන්, භාවිත කළ යුතුයි. ඊළඟට තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා. ඔන්න ඔතෙන්ට එනකොට මේ අර අපි අර හිතාගත්ත මේ මෛත්‍රිය සතිය බවට පත් වෙනවා, මෛත්‍රී සිහිය බවට පත් වෙනවා. එතකොට අර යනකොට ඉඳගෙන ඉන්නකොට කතා මේ ඇවිදිනකොට නිදාගෙන ඉන්න නිින්දට වැටිච්ච වෙලාවේ ඉඳලා වෙලාවේදී අර සිහිය හිතේ තියෙනවා. මේක එතකොට බ්‍රහ්ම විහාරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇවිදින මිනිස්සෙක් කන බොන මේ හොදිබත් පාන් කන මිනිස්සෙක්, නමුත් මේ මිනිස්සයා මනසින් බ්‍රහ්මෙක්. ඒ කියන්නේ බ්‍රහ්මයාට බ්‍රහ්මයා විසින් කරනවයි කියන කරුණු හතරනේ බ්‍රහ්ම විහාර කියලා කියන්නේ. මෙයා මේ ජීවිතයේ මේ මේ ජීවිතයේ ඉන්න, ඒ කියන්නේ අර කියන්නේ අපි මේ මිනිස්සයා මිනිහෙක් නෙමෙයි දෙවියෙක් කියලා කියන්නේ. එතකොට මේ බ්‍රහ්මී. ඊළඟට අවසානයේදී දැන් ওই බ්‍රහ්ම විහාරය මොකද? ඔයවම සබ්බෝතේස මාන සම්භාය පරිමාණං උද්දංගල කියන සම්බඳන් කරන සපත්තං සිතං චර්ණ සිනෝ අසයානෝ ආයවතසිකුද මිද්දෝ ඒතං සිතං අදිත්තේ බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. ඊළඟ දිඨින්ච අනුපගම්ම සීලව. කොහෙරම ගරුන්නේ නේද? දිඨින්ච අනුපගම්ම සීලව. දිඨින්ච අනුපගම්ම සීලව. දැන් ඔය අර සතිය ඔය සිහියට ආවහම දිඨින්ච අනුපගම්ම. දැන් ඔතන ඔය වෙනකොට ඔච්චර වෙනකන් තමන්ගේ තියෙනවා මේ මමයි දැන් මේ භාවනා කළේ. අහං අවේරෝ හෝමි අභ්‍යාපද්දෝ මමයි මේ භාවනා කළේ. ඒ කියන්නේ මමයි මේ භාවනා කළේ. මමත්වයෙන් තමයි මේ අනිත් අයට මේ මෛත්‍රී දැන් මේ යොමු කරලා තියෙන්නේ. ඔතෙන්ට ආවට පස්සේ ඔතන දැන් තමයි විදර්ශනාව පටන් ගන්න. එතකොට මේකෙදි මම කියලා කෙනෙක් මේ නෑ කියලා නෑ කියන අර විදර්ශනාත්මක ඥාණයට එතෙන්දි එන්න ඕනේ. ම කියන තේරුණානේ. එකයි දෘෂ්ටියෙන් ඉවත් වෙලා කියලා. එතකොට ආත්ම දෘෂ්ටියෙන් මමත්වයේ පිළිබඳ දෘෂ්ටියෙන් ඉවත් වෙනවා. ඒ දෘෂ්ටියෙන් ඉවත් වුනම දිට්ඨිංච අනුපගම්ම සීලවා සිල්වත් භාවයෙන් යුක්ත වෙච්ච එක්කෙනා දස්සනේන සම්පන්නෝ. මේ ඒ දර්ශනය කියලා කිව්වෙත් අර සෝවා අපි දැන් ওই දර්ශනය ගැන දර්ශනයෙන් පහත තැබී යුතු මේ අපි දැන් ඉපරිදා සබ්බාසෝ සූත්‍රය සාකච්ඡා කරේ. දර්ශනය කියලා කිව්වේ මේ හරියට මේ ආර්ය මාර්ග දර්ශනය නියුක්තව. එතකොට දැන් ඒ කියන්නේ ආර්යම අනාර්ය මාර්ග දර්ශනය තමයි මේ මමත් මම කියන එකක් ඉදිරියට දා ගැනීම. එතකොට දැන් අපි පටන් ගත්තේ ඒ මම ඉදිරියට දාගෙනයි. මෙතෙන්ට මුහුකුරා ගිහිල්ලා එනකොට මම කියන ආකල්පය නැති වුණා. ඒ දර්ශනයෙන් යුක්ත වෙලා නැති වෙන්නේ නිබේ නැති වෙන්නේ නැහැ. ඒක නැති කර ගන්න ඕනේ. මොකද එතෙන්ට හිත දියුණු කරගෙන එතකොට කල්පනා බලනවා මේ මම කියලා එකක් මම කියලා කියන කෙනෙක් මමයි කියලා කියන්නේ කාටද කියලා අර විදර්ශනා ඥාණයෙන් තමන් දැනගන්නවා. නර කාමීසු විනය ගේධං අර එතෙන්ට එනකොට මේ කාමයන්ගේ පංච කාමයන් පිළිබඳව තියෙන ගේධය ගිජුකම නැති කරලා දාලා නැති වෙනකොට ආර්ය මාර්ග දර්ශනයෙන් වෙන්නේ ඒකයි. නහි ජාතු ගබ්බසෙයියං පුනරේතිති කවදාක්වත් එයා ආයි මව කුසක උපදින්න ඉන්නේ නැහැ. ඒ කියන්නේ නිබ්බාණයටපත් වීම. ඒ කියන්නේ නිබ්බාණයටපත් නුනොත් අර මගදී රැඳුනොත් කිව්ව අර දිඨින්ච අනුපගම්ම කියන එකෙන් නොගියොත් ඒ මෙහා ගියොත් එතරින් ඒ එතෙන්ට එනකොට එතෙන්දි කෙනෙක් මැරුණොත් ඔක කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන් එයාට උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති අනිවාර්යෙන් බ්‍රහ්මලෝකේ උත්පත්ති ලැබෙනවා. මොකද බ්‍රහ්ම විහාරයක් මේ වඩලා තියෙන්නේ. ඊළඟට ඒක බින්ද ගත්තොත් එතනින් බින්දලා එතනොත් ඉස්සරහට ගියොත් ඒ මෙයා කියනොත් නැහි ජාතු ගබ්බසෙයියා පුනරේති. එතකොට ඕකයි දෙවනි දවසටත් අපි මේක සාකච්ඡා කළේ. මම හිතන්නේ හැමදාම කතා කරනකොට අපිට ඒ තරම් එක හොඳයි. ඉතින් හැමදෙනාටම අපි අද පන්සල් සමාදන් වෙලා වෙනදා වගේම බුද්ධ පූජා කරත්තා. රත්නසූරි මහත්මයාත් නෝන මහත්මියත් දරුවෝ මේ හැමදෙනාගේමත් සා